Honorable Naaman Rajapaksa, you have 17 minutes.
Garu Niyojya Kathanayaka Thumani Visheshamayi Stutivanta Wenawa. Ayavaya Vivadaya Atharathura Adahas Prakasha Karanna Avasthawa Laba Dima Pilibandawa. Boho Welawata Rate Aarthikaya Saha Idiri Dakma Pilibandawa Ayavaya Thula Yam Adahasak Ilanga Wasara Athulata Me Wasara Athulata Kriyaathmaka Karana Aakara Pilibandawa Apada Danaganna Puluwan. හැබැයි ආණ්ඩු පක්ෂයේ බොහෝ අය සඳහන් කරේ නොඑක් ක්ෂේත්‍රයන් වල අය මුණ ගැහිලා ඒ අයගේ අදහස් උදහස් අරගෙන මේ අයවැය ලේඛනයේ සකස් කරා කියන කාරණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි බැලූ බැල්මට ඒ සියලු පාර්ශවයන් හම්බෙන්නේ නැති. හැබැයි ඔබ තමුන්නාන්සේලාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදපු අය හම්බුණාද නැද්ද කියන ප්‍රශ්නේ නම් පැන නැගෙනවා. අයවැයට පෙර වැඩි කළ යුතු බොහෝ බදු වැඩි කරා. ඒක හරි අතිගෞරව ජනාධිපතිතුමත් ඒ ගැන පාර්ලිමේන්තුවේ සඳහන් කරා මං බදු අපි වැඩි කරන්න යන්නේ නැහැ අයවැය තුල කියලා. ඒක හරි මොකද ඊට පෙර වැඩි කළ හැකි බොහෝ දේවල් වැඩි කෙරුවා. හැබැයි අපි දන්නවා අපි පුල පුලත් කිව්වා මැතිවරණ කාල සීමාව තුලත් මේ IMF රාමුව ඇතුලේ යම් යම් තැනකට මධ්‍ය ලක්ෂයකට මේ රටේ ආර්ථිකය පරිවර්තනය කළ යුතුයි කියන කාරණේ. හැබැයි දැන් ඔබ තමුන්නාන්සේලා ඊට හාත්පසින් වෙනස් ප්‍රතිපත්ති මාලාවක් තමයි අනුගමනය කරේ. හැබැයි අද බලයට ආවට පස්සේ අර 76 වසරකට චෝදනා කරපු ඔබ ඒ 76 වසරේ තුල යෝජනා වෙච්ච කාරණා බොහොමයක් අඩු වැඩි වශයෙන් අද ඔබේ ප්‍රතිපත්ති විදියට ඔබ තමුන්නාසලාගේ ප්‍රතිපත්ති විදියට ඉදිරිපත් කරනවා. සමහර කාරණා සාධනීයයි. දැන් ඩිජිටල්කරණය පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ගොඩබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙත් මම තාක්ෂණ අමාත්‍යවරයා විදියටත් අපි උත්සාහ දරුවා සහ විශේෂයෙන් UID එකේ unique digital id card එක tender process එක වෙනකන් අපි ගෙනාවා. හැබැයි දැන් අරගල එක ආණ්ඩු වෙනස් වුණාට පස්සේ රටේ priorities නැත්නම් ආණ්ඩුවේ අවධානය යොමුුනේ වෙනත් කාරණා වලට. ඒ හින්දා ඒ unique digital id card එකේ tender එක කැඳවන්න නැතුව ඊට පස්සේපත් වෙච්ච ආණ්ඩුව තමන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරා. අද වර්තමාන ආණ්ඩුව ඒ පිළිබඳ අවධානය යොමු කරලා තිනේ. ඒක හොඳයි. තවත් පැත්තකින් ඒ සඳහා අවශ්‍ය regulasi. අධිකව ජනාධිපතිතුමාට පුළුවන් මේ කඩිනම් කරන්න ඕනෙම නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි data protection agency පත් කරන්න. data protection පනත මේ වෙනකොටත් පාර්ලිමේන්තුවේ සම්මත කළ අවසන්. හැබැයි එදානම් ජනතා විමුක්ති පෙරමුණේකට විරුද්ධව තමයි පාර්ලිමේන්තුවේ කතා කරේ. මම මේ පනත ගේනකොට. හැබැයි අද පුළුවන් එතුමන්ලට citizen data protect කරන්න නැත්නම් ජනතාවගේ දත්තයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඒජන්සිය පත් කළා. ඒ අවශ්‍ය නිලධාරීන් පත් කළා. එතනින් මේ කාර්යතාවය ඉස්සරහට ගෙනියන්න. හැබැයි අපි තවම දකින්නේ නැහැ ඒ අවශ්‍ය පියවර ගන්නවා කියන කාරණය. ඒ අවශ්‍ය පියවරන් ගන්නවා කියන කාරණය. තවත් පැත්තකින් ඔබ තමුන්නාසලා මේ IMF එකත් එක්ක යනවා නම් 2024ට සාපේක්ෂව බිලියන 900ක් ආදායම හොයන්න ඕන. අමතරව දල වශයෙන් ත්‍රිලියනයක් අමතර ආදායමක් රජයට ගේන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය බදු වැඩි කිරීම අයවැයට පෙර කෙරුවා. තවත් පැත්තක අධිකාර ජනාධිපතිතුමාම සඳහන් කෙරුවා වාහන ලංකාවට ගෙන්නන්න අවසර දීලා තියෙනවා. ඒ තුළ යම් බිලියන රුපියල් බිලියන 300ක වගේ බදු ආදායමක් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ඒ තුළ මේ කාරණයට අවශ්‍ය මුදල් හොයා ගන්න පුළුවන් කියන කාරණය. හැබැයි ඔබ තමුන්නාන්සලා මැතිවරණ කාලේ ලක්ෂ 12කට වාහනයක් දෙනවා කියලා තමයි ගරු කතානායකතුමනි කිව්වේ. හැබැයි අද මේ වර්තමාන බදු ක්‍රමවේදයක් එක්ක වාහනවල මිල බැලුවම අඩුම ගානේ ලක්ෂ 80ක් 100ක් අතර ප්‍රමාණයක් යනවා අඩුම වාහන ගන්න. අඩුවෙන්ම ගේන වාහන ගන්න. බෑ ලක්ෂ 80ක් 100ක් අපි කියමුකෝ ලක්ෂ 50ක ලීස් එකක් දැම්ම කියලා. ලක්ෂ 50ක් ලීස් එකක් දැම්මත් වාරිකයේ අවුරුදු 4කට ගෙවලා අවසන් කරන්න දැම්මත් ගන්න නියෝජ්‍ය කතානායකතුමනි මාසෙකට 1,32,000ක වාරිකයක් ගෙවන්න ඕන. මාසික. දැන් සාමාන්‍ය මේ රටේ මධ්‍යම පන්තියේ තරුණයෙක් එදා ලක්ෂ 12ට වාහනයක් ගන්න බලන් හිටපු තරුණයෙක් කොහොමද 1,32,000ක මේ ලක්ෂ 50ක් ලීස් කරොත් ලක්ෂ 100ක 80ක වාහනයක් ගන්න ලක්ෂ 50ක ලීසින් එකක් දැම්මත් අවුරුදු 4න් ගෙවලා අවසන් වෙන්න ඕන නම් 1,32,000ක වගේ වාරිකයක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. දැන් එදා ලක්ෂ 12කට වාහනයක් ගන්න බලන් හිටපු මේ රටේ මධ්‍යම පන්තිය එහෙම නැත්නම් මේ රටේ රාජ්‍ය සේවකයන් ව්‍යවසායකයන් වාහනයක් ලබා ගන්නෙ කොහොමද? එහෙමනම් වාහන මිලදී ගැනීම අඩු නොති තමන් අපේක්ෂා කරපු බදු ආදායම වාහනවලින් ආණ්ඩුවට ලැබුණේ නැත්නම් ආණ්ඩුවේ ඊළඟ විකල්පය මොකද්ද? අර පහුගේ කාලි යෝජනා වුණා වගේ දේපොලබද්ද පරම්පරාවෙන්ගෙන දේපොලොවලට බදු ගැසීම. එහමනත වෙනත් ආකාරෙන් නවක අලුත් බද්දක් මේ වසර මැදදී හඳුන්නා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවද නැද්ද කියන ප්‍රශ්නය අපි ඔබතුම් වහන්සේලාෙන් අහන්නවා. මොකද අයවැයේ සල්ලි වියදම් කරන ආකාරය ගැන කිව්වා. මේ සල්ලි උපදවන ආකාරය පිළිබඳව පැහැදිලි දර්ශනයක් දැක්මක් අපිට ඔබතුම් වහන්සේලාගෙන් ලැබුණේ නැහැ. ඒ පිළිබඳව ප්‍රශ්න කරනකොටත් සමහර අමාත්‍යවරු කියන්නේ අවුරුදු 5 ඉන්න අපි පෙන්වන්න. මේ මොකද්ද සැලැස්ම? දැන් ඩිජිටල් කරන එක ගැන කතා කරනවා. UID එක හරි citizen services digitalization කරන එක ආණ්ඩුව වියදම් කළ යුතු කාරණයක්. ඒක හරි. ඒක ආදායම් උත්පාදනයක් නෙවෙයි. හැබැයි ඒක තුළ ලොකු ඩිජිටල් අවකාශයක් රටේ නිර්මාණය වෙනවා. හැබැයි එක පැත්තකින් services වලට 15%ක බද්දක් ගන්නවා. දැන් මේ services ඇතුලේ digital services අඩංගුද? ඔව්. අනිත් පැත්තෙන් ඩිජිටල් අවකාශයේ ආර්ථිකය බිලියන 15කට ටෙක්නොලොජි පැත්තෙන් ආර්ථිකයක් වර්ධනය කරනවා කිව්වම ඒ අතරේ ඩිජිටල් ඉකොනොමි එක බිලියන 5ක් ගේනවලු. දැන් මේ බිලියන 5 ගේන්න තියෙන සැලැස්ම මොකද්ද? ගේන ඩොලර් ටිකටත් 15%ක් බදු ගන්නවනම් ඒ ආයෝජකෙක් හෝ දේශීය ව්‍යාපාරිකයෙක් අපේ රටේ ව්‍යාපාර කළා මේ ක්ෂේත්‍රය තුල ලාභ ලබන ආයතනය බඩපත් වෙන්නේ කොහොමද? අනිත් පැත්තෙන් IT ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් ගන්න බද්ද කලින් ලක්ෂ 2කට ස්ලැබ් එක ගේනවා කියලා කිව්වා. හැබැයි කමක් නැහැ, ඒක කරේ නැහැ. ඒක 150,000කට ගෙනාවා. ඒක යම් සහනයක් තියෙනවා. මේ සමස්ත කොස්ට් එක ගත්තම, මේ සමස්ත වියදම ගත්තම ඔබ අපේක්ෂා කරන බිලියන 5ක ආර්ථිකයේක ඩිජිටල් ආර්ථිකයේ සහ නැත්තම් සමස්ත ටෙක්නොලොජි ඉන්ඩස්ට්‍රි එක 15 බිලියන් වලට අරගෙන යන්න පුළුවන්ද? දැන් මේක ඇතුලේ තියෙන ක්‍රියේටර්ස් ඉකොනොමි එක, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, YouTube කරන, බ්ලොග්ස් කරන, TikTok කරන, ගේමින් කරන මේ ක්ෂේත්‍රය තුල ඩොලර් උත්පාදනය කරන දරුවන්ටත් 15%ක බද්දවදිනවා. ඒයටත් 15%ක බද්දවදිනවා. ඒතර එතනින් ඇතිවෙන අලුත් පරම්පරාවේ ව්‍යවසායකයන්ට මොකද්ද වෙන්නේ? දැන් ව්‍යවසායකයන්ට බැංකු හදනවා කියලා කියනවා. ගෞරවනීය කතානායකතුමා. මේ රටේ බැංකු පනත 90 මහා බැංකුවේ රෙගුලාසි 90 කොලැටරල් එකක් නැත්නම්, වත්කමක් නැත්නම්, ඇසට් එකක් නැත්නම් ණයක් දෙන්න බෑ. ආණ්ඩුව කොච්චර කිව්වත් පාර්ලිමේන්තුව ඇතුලේ මේ නීති රීති වෙනස් කරනකන් බිස්නස් ප්‍රොපෝසල් එක ගෙනල්ලා මුළු ප්‍රොපෝසල් එකම බලලා අවසානයේ වත්කමක් ඉල්ලනවා ණය දෙනකොට. ඉතින් මේ රෙගුලාසි වෙනස් කරන්න නැතුව අලුත් බැංකුවක් හැදුවා කියලා මේකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. අපි ඒ ගැන කතා නොකර හැම ජනාධිපතිවරයෙක්ම හැම ආණ්ඩුවක්ම හැම අයවැයකින් දැන් කලින් නම් මෙතුමල්ලාගේ ලොකු විරෝධයක් තිබ්බා ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා බවට පත් වෙනවට නේද? හැබැයි ඒ ප්‍රතිපත්තිය දැන් වෙනස් වෙලා. දැන් ජනාධිපතිතුමාලාගේ ආණ්ඩුවක් හැදුවා ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා බවට පත් වුණා. ඒක ප්‍රශ්නයක් නෑ. කලින් විදියමනේ. හැබැයි මේ රෙගුලාසි වෙනස් කරන්නේ නැතුව ඔබතුමාලා අපේක්ෂා කරන්නේ මොකද්ද? ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ව්‍යවසායකයන්ට නෑ අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය දෙන්නද? ඒක ප්‍රායෝගික වෙන්නේ නෑ. එහෙනම් ඔබතුමාලා මේ මුදල් වෙන් කිරීම කියන කාරණා පහුගිය අයවැයත් ඔය ව්‍යවසායකයන් මුදල් වෙන් වුණා. ඒ හින්දා මේ රෙගුලාසි හදනකම් මේකේ කාටවත් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ කියන එකත් අපි ඔබ තම උන්නාසයට මතක් කරලා දෙන්න ඕනේ. ආයෝජකයන්ට ඇවිල්ලා ආයෝජනය කරන්නයි කියනවා. එක පැත්තකින් බද්ද වදිනවා කරු කතානායකතුමා, නියෝජ්‍ය කතානායකතුමා. සර්විස් වලටත් 15%ක් ටැක්ස් එකක් ගන්නවා. සර්විසස් වලටත්. වැට් එක අනිත් පැත්තෙන් එනවා. දැන් කලින් SVAT එක හඳුන්වලා දුන්නා සිම්ප්ලිෆයි කරන්න එක්ස්පෝර්ටර්ස්ට. ලංකාවෙන් බාණ්ඩ පිටරට යවන අයට, ඒ රෝ මටීරියල් මෙහි ලෝකලි විදේශ වශයෙන් පර්චස් කරන අයට, දැන් අද අයවැයක එක අයින් කරලා තියෙනවා. ඒ තුල මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ මේ ක්ෂේත්‍ර ඇතුළේ විශාල අර්බුදයකට පත් වෙනවා. මට මතකයි නිවැරදි කිරීමට යටත් 2000 ගණන් වල 2011 12 වගේ අර වැට් ෆ්‍රෝඩ් එකක්, වැට් වංචාවක් කේන්ද්‍ර කරගෙන තමයි මේ SVAT එක ගිනාලා සිම්ප්ලිෆයි කරලා දුන්නේ. කම්ප්ලිකේෂන් එක නැති කරන්න. ව්‍යාපාරිකයට, ව්‍යවසායකයට විදේශ වෙළඳපොළට නිෂ්පාදනයක් යවනවා නම් ඒක පහසු කරලා දෙන්න. හැබැයි මේ අයවැය තුල ඒ ස්පැට් එක අයින් කරාම මොකද වෙන්නේ? ආයවතාවක් අර පරණ සිස්ටම් එක නැත්නම් පරණ ක්‍රමවේදෙරම ව්‍යාපාරිකය යනවා. ඒක IMF එකේ එක කොන්දේසියක් වෙන්න පුළුවන්. මේ ඔබතුමාලා බලයට එනකොට මේ IMF එකත් එක්ක සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඉතින් අඩුම ගානේ මේ සාමාන්‍ය දෙයක්වත් ගරු නියෝජ කතානායකතුමනි සාකච්ඡා කරලා ව්‍යවසායකයට උදව් කරන්න බැරි නා ව්‍යාපාරිකයට. ඉත රැකියා උත්පාදනය කරන්න ඕනේ. රැකියා උත්පාදනය නොකර අපි මොනව කරත් ගරු නියෝජ කතානායකතුමනි මේ අර්බුදයෙන් අපිට එළියට එන්න බෑ. අපි ආයෝජකයන්ට එන්න කියනවා ලංකාවේ ආයෝජනය කරන්න. අවුරුදු 48ක් ලංකාවේ ආයෝජනය කළේ තියෙන ඩොලර් බිලියන 20යි. 1977 BO එක හදපු කාලේ ඉඳන් දල වශයෙන් ඩොලර් බිලියන 20යි. ඒකිනුත් බහුතරයක් ලංකාවට ආයෝජනය වෙලා තියෙන්නේ 2005 2015 කාල සීමාව තුළ. අද වියට්නාමේ වගේ රටවල් අවුරුද්දකට ඩොලර් බිලියන 20ක් ආයෝජන කරනවා. අවුරුද්දකට. ඇයි ඒ? සිස්ටම් එක සිම්ප්ලිෆයි කරලා තියෙනවා. පහසු කරලා තියෙනවා. අසීමිත බදු වෙනුවට ව්‍යවසායකයාට ව්‍යාපාරිකයට ආයෝජකයට සාධාරණ විදිහට බදු ගෙවන්න පුළුවන් ක්‍රමයක් හදලා තියෙනවා. රටවල් කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර දිහා බලන්නේ නැතුව ව්‍යාපාරයේ ස්වභාවය දිහා බල්ලා ඒකට ආයෝජන දිහා බල්ලා තියෙනවා. එදා ශංගිලා හෝටලේ ආයෝජනය කරනකොට ඒකට FCID ගේ පරීක්ෂණත් කෙරුවා. එදා පෝට් සිටි එක හදනකොට ඒකට පරීක්ෂණ කෙරුවා. ආයෝජකයෝ දිරිගන්වනවා වෙනුවට ඔබේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ තිබ්බේ හැම තිස්සෙම ආයෝජකයෝ ආපස්සට ඇදලා දාන එක. ආයෝජකයන්ට අවශ්‍ය සහන දෙනවා වෙනුවට ආයෝජකයා දිහා වෙනත් මානසික වෙනත් කෝණකින් බලන එක. අද ඔබ බලයට අවිල්ල තියෙනවා. අද ඔබ බලයට අවිල්ලත් වර්තමානයේ මේ වෙනකොටත් ලෝකයේ ප්‍රධාන පෙළේ ආයෝජකයෝ දෙන්නෙක් නැවත වතාවක් හැරිලා ගිහිල්ලා දිනවා තියෙන නියෝජ කතානායකතුමෝ. ඇයි ඒත් එක සාකච්ඡා කරලා මේක විසඳගන්න බැරි? ඇයි අදානි සමාගම වෙන්න පුළුවන්? යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම වෙන්න පුළුවන්. ඒත් එක සාකච්ඡා කරන්නේ නැත්තේ ඇයි? ආයෝජකෙක් ලංකාවට ඇවිල්ලා නැවත වතාවක් ඒ රටේ තියෙන දේශපාලන සමාජ වාතාවරණය නිසා හෝ වෙනත් හේතුවක් මත ආයෝජනය කරන්න බැහැ කියලා කියනවනම් ඔවුන් මේ රටෙන් ඈත් වෙලා යන එක නවත්තන්න බෑ. ඒ තුළ ගොඩනැගෙන ප්‍රතිරූපය මොකද්ද? ගොඩනැගෙන ප්‍රතිරූපය සාධනීය ප්‍රතිරූපයක් නෙවෙයි. රටට එන ආයෝජන තවත් අඩාල වෙනවා. එදා ගරු අග්‍රමාත්‍යතුමිය අයවැයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා ගාල්ල ඉඳන් කොළඹට පයින්ුත් ආවා. උද්ඝෝෂණය කළා. හැබැයි අද එතුමිය අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට වෙන් කරලා තියෙන 1.9%. ප්‍රමාණාත්මක වශයෙන් කියනවා ඉතිහාසයේ වැඩිම ගාන අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා කියලා. ප්‍රමාණාත්මක වශයෙන්. හැබැයි එදා ওই තර්කයේ ඔබතුමියලා තුමාලා පිළිගත්තේ නැහැ. අද ඔබ ඒ තර්කයේ ගේනකොට ගරු කතානායකතුමනි අපි පිළිගන්න ඕනේ. අද 6% ඕනේ නැහැ. ප්‍රමාණාත්මක ගුණභාවයෙන් ඇති 6% කියන කාරණය අද අදාළ වෙන්නේ නැහැ. අද ඒ කාරණය අදාළ වෙන්නේ නැහැ. එදා අදාළ නැහැ. අනිත් පැත්තේ දුම්රිය ගැන කතා කරනවා. මම දැක බස් ගේන බිලියන 3ක් දීලා තියෙනවා. බස් ගේන. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දුම්රිය බිලියන මිලියන 250ක් දීලා තියෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගය නඩත්තු කර හදන්න. නේද? හදන්න මිලියන 250ක් දීලා තියෙනවා. මූලික වැඩ කටයුතු වලට. හැබැයි දැන් මේ මිලියන 250කින් කරන්න පුළුවන් මොකද්ද? අර රෝමන්තේ දුම්රිය මාර්ගය ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඕමන්තේ දුම්රිය මාර්ගයට ඉන්දියන් ග්‍රාන්ට් එක යටතේ ඩොලර් මිලියන 91ක් දීලා තියෙනවා. දල වශයෙන් 1 කිලෝමීටරයකට ඩොලර් 107ක් වැය වෙනවා කියන ඇස්තමේන්තුව මත. දැන් රුපියල් බිලියන 250ක් කියන්නේ කිලෝමීටර භාගයයි බොහොම අමාරුවෙන් හදා ගන්න වෙන්නේ. ඉතින් ප්‍රමාණාත්මක භාවය. ඉතින් ඔබ තමුන් නාසල එක පැත්තකින් IMF එකත් එක්ක යන්නේ නැහැ. මේක අපේ අයවැයක් කියලා කියනවා. අනිත් පැත්තෙන් ගරු නියෝජ කතානායකතුමනි IMF එකේ රෙගුලාසි අස්සේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පොඩි උත්සාහයකුත් දරනවා. ඒක අපි නෑ කියන්නේ නෑ. ඒ හින්දා දැන් මේක අත්‍යාරුවක් වෙලා තියෙනවා. දෙන්න ඕනේ හින්දා පොඩ්ඩක් දෙනවා. IMF එකේ හින්දා ගොඩක් දෙන්නත් බෑ. ඡන්ද කාලේ කියෝපු හින්දා පොඩි ගාණක් දෙනවා. දැන් පොහොර වලට නේද බිලියන 35යි නේ මේ පාර වෙන් කළ තියෙන්නේ. ඊයේ පාර බිලියන 55ක් තිබ්බා. 54. මේ පාර 35. හැබැයි රුපියල් 15,000 25,000 කරනවලු. 15,000 25,000 කරනවා. බිලියන 54 35 කරනවා. දැන් වීමිලිදී ගන්න බිලියන 5ක් දෙනවා. බිලියන 5 වීමිලිදී ගන්න දුන්නාම මෙට්‍රික් ටන් 41,000 ගන්න පුළුවන්. 120 ගානේ ගත්තා. මෙට්‍රික් ටන් 41,000. දැන් මොකද ආණ්ඩුවේ සලස්ම? සුරක්ෂිතභාවය. දැන් මෙයා මාෆියාව නවත්තන්නනේ ගරු කතානායකතුමනි මේ ඔක්කොම කරන්නේ. හැබැයි ඒකෙන් මේ ගන්න පියවරවලි වෙන්නේ මොකද්ද? තවත් මාෆියාවක් අපේ රටේ ගොඩනැගෙනවා. මේ සියලු කාරණා ගරු නියෝජ කතානායකතුමනි මේ සියලුම දේවල් කරන්න රටේ ජාතික ආරක්ෂාව වැදගත් මම දැක්ක ඊයේ ආණ්ඩු පක්ෂය කැබිනට් අමාත්‍යවරිය කියනවා වරියක් කියනවා ජාතික ආරක්ෂාවට අපි අඩුවෙම මුදල් වෙන් කරලා තියෙන දැන් ප්‍රශ්නයක් නෑ අපි ඕන කෙනෙක්ට ඕන විදිහට පයින් යන්න පුළුවන් කියලා අපි අද දවසේ මිනිමරුම් දෙකයි ඊයේ රාත්‍රියේ අපේ මිද්දෙනියේ මිනිමරුමක් පොඩි දරුවෝ දෙන්නෙකුත් ඝාතනය වෙලා තියෙනවා අනිත් පැත්තෙන් අධිකරණයේ ඇතුළට ගිහිල්ලා අධිකරණ පද්ධතියේ අධිකරණ ඇතුළට ගිහිල්ලා නඩුකාරවරිය ඉදිරිපිට මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනවා
නඩුකාරයෙක්ගේ දාලා දුවලා
ඒ පාතාලේ වෙන්න පුළුවන් ඔහුගේ චර්යාව පිළිබඳ මම කතා කරන්න යන්නේ නැහැ ගරු කතානායකතුමනි හැබැයි මෙවැනි සිදුවීම් සිද්ධ වෙනකොට ඔබ එක පැත්තකින් කියනවා මේ රටේ පුරවැසියාට දැන් ආරක්ෂාව ප්‍රශ්නයක් නැහැ ඕන තැනක යන්න තවත් පැත්තකින් මොකද්ද වෙන්නේ මහා දවල් මිනි මරනවා
අනුබල නාම රාජපක්ෂ you have 2 more minutes
බොමි ස්තුති කරු කතානායකතුමනි නියෝජ කතානායකතුමනි මහා දවල් මිනි මරනවා අනිත් පැත්තෙන් කියනවා ආයෝජකයන්ට එන්නලු ආයෝජනය කරන්නලු පාතාලේ මර්ධනය කිරීමේ සැලැස්මක් ඔබතුමාලා ගාව තියෙනව නම් ඒක අපි දන්නේ නැහැ. ඒක අපි අහන්නෙත් නැහැ. කියන්නත් එපා. හැබැයි මේක නම් ලෝකෙට ලැබෙන ප්‍රතිරූපේ ලංකාව පිළිබඳව. අධිකරණ පද්ධතිය ඇතුළේ උසාවිය ඇතුළේ මන්නාරමේ උසාවිය එළියේ කොළඹ උසාවිය ඇතුළේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අද නීති සංගමයේ නිලවරණය මේ රටේ බාය ඇසෝසියේෂන් එකේ නීති සංගම නිලවරණය පැවැත්වෙන වෙලාවේ අධිකරණ පදේදී අතුලට ගිහිල්ලා නීතිඥවරයෙක් වගේ ඇඳගෙන මාධ්‍ය වාර්තා වෙන විදිහට මේ සමාජ ඉතින් මෙවැනි තේවල් වලටත් ආණ්ඩුව තමන්ගේ අවධානය යොමු කරන්නේ නැත්තම් IT සෙක්ටර් එකේ ඩොලර් බිලියන 15ක ඉකොනොමි එකට යන්න කවදාවත් ඔබතුමාට හම්බෙන්නේ නැහැ මේ බදු ක්‍රමයක් අනිත් පැත්තේ මේ රටේ ආයෝජකයාගේ ආරක්ෂාවත් සපයන්නේ නැත්තම් විදේශ ආයෝජන ලංකාවට ගේන්න කරු කතානායකතුමනි කවදාවත් ඔබතුමාලා කරන්න හම්බෙන්නේ නැහැ මේ තියෙන බදු ක්‍රමයක් රටේ ජාතික ආරක්ෂාවත් අහුරු කරේ නැත්තම් ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ එක පැත්තකින් මේ රටේ පුරවැසි ආරක්ෂා කරන්න ඔහුගේ චර්යාව පිළිබඳ ඉතිහාසය පිළිබඳව ක්‍රියාකලාප පිළිබඳව ගණදෙනු කරන ආණ්ඩුවේ ක්‍රමවේදයක් තියෙනවා නම් JVP එකේ පරණ ක්‍රමවේදයේ විදිහට ඒක ඔබේ සංස්කෘතිය මේක රටේ සංස්කෘතිය නෙවෙයි ඒක රටේ සංස්කෘතිය නෙවෙයි ඒක රටේ සංස්කෘතිය කරන්නත් එපා මොකද අනිත් පැත්තෙන් එක සමස්තයක් විදිහට කරු නියෝජ්‍ය කතානායක මම විනාඩියෙන් අවසන් කරනවා සමස්තයක් විදිහට මේ රටේ සමස්ත ආර්ථිකයට බලපාන සංචාරක ව්‍යාපාර හිස ඔසවාගෙන යනවා විතරයි මේ විදිහට මිනි මැරීම ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා වෙනකොට එක වෙලාවක ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරා වඳුරෙක් පැනලා විදුලිය කැපුණා කියලා ඒ වගේ එකක් බොහොම අමාරුවෙන් හදාගෙන එනකොට අනිත් පැත්තෙන් අධිකරණ අස්සර කියලා මිනි මරනවා කියන එක වාර්තා වුණාම මංකොල්ලකෑම් වාර්තා වුණාම මහදවල් වෙඩි තිනවා කියලා වාර්තා වුණාම මේ රටේ සංචාරක ව්‍යාපාරට බලපානවා ඒවා පිළිබඳවත් ඔබ තමුන්නාසලාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මම අතිගෞරව ජනාධිපතිතුමාටත් ආණ්ඩුවත් සුබපතනවා ආශිර්වාද කරනවා මේ අයවැය ලේකනේ ඔබ පොරොන්දු වෙච්ච දේවල් මොකද ඔබ මැතිවරණේ පොරොන්දු වෙච්ච එකක්වත් මේකේ නැහැ මැතිවරණ කාලේ පොරොන්දු වෙච්ච එකක්වත් නැහැ මේකේ ඔබ අඩුම ගානේ මේ අයවැය ලේකනේ පොරොන්දු වෙච්ච ඒවාත් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න එක නිල්ලිමත් කරනවා